මුලදී දේශනාක සති බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව විග්‍රහයි මූලික හඳුන්වා දීම වශයෙන් ලෝක පිළිබඳව විග්‍රහයක් කවදුරටත් විග්‍රහ කර දීමටයි. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ කියලා රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන ගොඩවල් පහකින් මේ ලෝකය හැදිලා තිබෙන හැටි, ලෝකයයි සම්මතයක් නැත්නම් ඒ සම්මත ලෝකයේ ගොඩනැගිලා තියෙන හැටි මේ ආකාරයෙන් එක ක්‍රමයකින් අපි විග්‍රහ කළා. ඊටාම කෙටියෙන් ඒ වගේම තව ක්‍රමයක් තමයි ස්කන්ධ ක්‍රමෙන් වාගේම ධාතු වශයෙන් ලෝකේ විග්‍රහ කරන ක්‍රමයක් කියනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හයකිනුත් මේ ලෝකේ විග්‍රහ කරනවා. මේක ක්‍රමයක්. කොටින් කියනවා නම් පඨවි ධාතුව කියලා මේ පස්වැනි කන දේවල් මුල් කරගෙන, ඒ වගේම ආපෝ ධාතුව කියලා ද්‍රව දේවල්, තේජෝ ධාතුව කියලා උෂ්ණ දේවල්, ගිනි දේවල්, වායෝ ධාතුව කියලා වායුමය දේවල්, ආකාශ ධාතුව කියලා ඒවා පිහිටා තිබෙන දැන් ආකාශයේ ඉර ප්‍රමාණය, විඥාන ධාතු කියලා හිත පිළිබඳ දහම්. මෙන්න මේ කියන ඒවලු ධාතු 6කිනුත් මේ ලෝකේ විග්‍රහ වෙනවා. ඒ වගේම ධාතු 18කින් විග්‍රහ වෙනවා. ඒ මොනවද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, ශෝත ධාතු, ශබ්ද ධාතු, ශෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා මේ ධාතු වශයෙන් 18 ආකාරිනුත් මේ ලෝකෙම විග්‍රහ වෙනවා. අර ස්කන්ධ වශයෙන් කිව්ව ලෝකෙම තමයි තව ක්‍රමකින් ඒ විග්‍රහ කළේ. ඒ වගේම ආයතන කියලා ක්‍රමයක් තියෙනවා. චක්ඛ ආයතන, රූප ආයතන, ශෝත ආයතන, සද්ද ආයතන, ගාල ආයතන, ගන්ධ ආයතන, ජීව ආයතන, රස ආයතන, කාය ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන, ධර්ම ආයතන කියලා මේ අපි ඇතුළු කරන ඇටකන දිවනාසී ශාරීරියේ මන තියෙන ටිකක්, ඒවාට ගෝචර කරගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා ආයතන පෙරගෙන ඒවා තුළ ගැවෙන මානසිකත්වයකින් ඒ තුළ හඹා යන මේ හේතුවෙන් ගොඩනැගෙන මේ ලෝකයේම තව ක්‍රමයකින් එසේ විග්‍රහ වෙනවා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්. ඒ වගේම මේ ලෝකේ ගොඩනැගෙන තව ක්‍රමයක් පෙන්වනවා පටිච්ච සමුප්පාද වශයෙන්. අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියලා මේ කොටස් 12ක සම්පිණ්ඩණයකුත් මේ ලෝකේ සකස් වෙලා තියෙන ආකාරය පෙන්වනු කරනවා. මෙන්න මේ ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් මේ ආකාරයේ විවිධාකාර ක්‍රමලින් පෙන්වීම මොකද්ද? අපි මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා ආස්වාද හොයාගෙන හඹා යන ලෝකයේ පිළිබඳව සියලු සම්පින්දනය තමයි පෙන්වන්නේ. මෙන්න මේ ටික නිසා අපිට දුක ඇති කරන්නේ. කුමක් නිසාද දුක ඇති කරන්නේ? අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඒවා ලැබෙනවා නම්, අපේ කැමැත්තට අනුකූල වේ සියල්ල සකස් වෙනවා නම්, අපි ඊට විරුද්ධව අපේ කැමැත්තට විරුද්ධව යමක් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට දුක ගැන ප්‍රශ්නයක් නැහැ, අසහනී ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ලෝකෙ සිද්ධ නොවෙනම දේ කුමක්ද? අපි කැමැති සේ නොපවතින දේ. අපි කැමති වුණාට අපේ කැමැත්තට අනුකූලව ඒ කිසි දෙයක් පවතින්නේ නැහැ. මෙන්න මේ කාරණේ අපි හොඳින් තේරුම් අරගන්න ඕන. විශේෂයෙන්ම දැනගත යුතු කාරණයක් තමයි ඔය කිව්ව ලෝකයේ පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා ඒ ලෝකයේ ස්වභාව ලක්ෂණ තුනක් මේ ලෝකයේ තුන කිසි ආකාරයෙන් වෙනස් කරන්න බැරි ලක්ෂණ තුනක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ හැටි හඳුනා ගන්න. මෙන්න මේකයි මේ ලෝකේ හැටි. කිසි දවසක කවර කාලයකවත් කොමල විදිහකට වෙනස් කරන්න බැරි ලක්ෂණ තුනකට ගොදුරු වෙනවා මේ කිව්ව ලෝකේ. මොනවද ගොදුරු වෙන්නේ? අනිත්‍ය ලක්ෂණයට ගොදුරු වෙනවා. ඒ වගේම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. මෙන්න මේ කියන ලක්ෂණ තුනට කියනවා ත්‍රිලක්ෂණය කියලා. මෙන්න මේ ත්‍රිලක්ෂණය හරියාකාරව වටහා ගන්නේ නැති තාක්කල් අපිට මූලික ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මාර්ගය අනුගමනය කරන්න අවශ්‍ය පසුතලිය සකස් වෙන්නේ නැහැ. ඔය පසුතලිය හරියට සකස් නොවී කොච්චර භාවනා කළත් මාර්ගය වැඩින්නේ නැහැ. ඵලයේ ලබන්න බැහැ. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. එන මාර්ගය හරියට බලන්න නම් ඵලයේ ලබන්න නම් මූලික පසු කාලය තුලින් දර්ශනේ පහල කර ගන්න ඕනේ, ධම් දර්ශනේ ලබන්න ඕනේ. අනිත්‍ය වශයෙන් ලෝකේ දැක්කේ නැත්නම්, දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කේ නැත්නම්, හරියට තේරුම් ගත්තේ නැත්නම්, ඉන් එහාට මේ බුදුදහමේ කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්න, හරවත් ප්‍රතිඵලයක් ලබා ගන්නට අපිට අවශ්‍ය පසුකාලේ පසු විවරයක් කරගන්න බෑ. ඒක අත්‍යවශ්‍ය කොටස තමයි අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි අනාත්ම ලක්ෂණයයි හරියට වටහා ගන්න එක. අද අපි ඔකේ භාවිතා කරන ප්‍රසිද්ධව තිබෙන අර්ථය මුක්කුමද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ අදහස් තුනක්. අපි සිංහලට කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ පාළි පදයෙන් පෙන්නපු අදහසට අදහස් කරන්නේ මොකද්ද? අනිත්‍යයි ස්ථිර නැහැ, දුකයි ඒ නිසා දුකයි, ඒ නිසා අනාත්මයි. එතන මම කියලා මගේ කියලා දෙයක් නැහැ. මෙන්න මේ ආකාර තමයි අපි අත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනයෙන් තෝරාගෙන තියෙන්නේ. හැබැයි මේ ටික හරියට තේරුම් ගියා නම් තව මොකුත් කියන්න දෙයක් නැහැ. සෝතාපන්න ඵලය ලැබෙනවා. ඝර්ෂණයෙන් පහකලීදී යම් ක්ලේශයක් ඇද්ද, ඒ ටික පහ වෙලා යනවා. කතර අපා ගත වීම තමයි ඇති වෙන දූෂ්‍ය මානසිකත්වේ සම්පූර්ණයෙන් පහ වෙලා ඉවරයි. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට වැටහිච්ච ගාත. එහෙනම් මෙන්න මෙතන අඩුපාඩුවක් වුණොත් එහෙම, තේරුම් ගැනීමේ දුබලතාවයක් වුණොත් එහෙම, කොච්චර අපි වචනකයකේ හිටියත් ප්‍රතිඵල අදාළ වෙනවා. නියම ධර්මාවබෝධය ලබන්න බැරුව යනවා. එහෙනම් අපි හොඳට හිතලා බලන්න ඕනේ. ත්‍රිපිටකයේ ධර්මය තුළ නොයෙක් සූත්‍ර තුළ යම් පිච්චං නලපති කම්පි දුක්ඛං කියලා පෙන්නපු මූලික බුදුදහම තුළ පෙන්නපු ධර්මයේ තවත් ක්‍රමයකින් පෙන්නනවා යගනිච්ඡං කන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන මේ පාලි පාඨයෙන්. යමක් අනිත්‍යද ඒක දුකයි, යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. මේ ආකාරයෙන් විග්‍රහය කරලා පෙන්නනවා. දැන් අපි ඉතින් දිගටම මෙහෙම භාවිතා කරගෙන එනවා. අනිත්‍ය කියන වචනේ විවිධාකාර අර්ථ තියෙන වචනයක්. මුලදී මේ වචන ගෙනාවේ ශබ්ද සාක්ෂණ ශබ්දයේ තුලින් ලිඛිතව ලියවිලක් වශයෙන් නෙමෙයි. මුඛ පරම්පරාවේ මුඛ පාඨ වශයෙන් ගෙනාවා. වචනේ ශබ්ද කළා අර්ථය ගත්ත ආකාරයේ තේරුම් ගන්න තිබුණා අපිට අටුවාවක්. අපි හෙලාටුවා කියලා ඒවට අදත් කියනවා. නමුත් හෙලාටුවා කියන වචනේ විතරයි අපිට අද අහන්න හම්බෙන්නේ. පත්තිරුවක්වත් නැහැ. එහෙනම් ඒවැය තිබුණේවා කොයිතරම් දුරට විග්‍රහ කරලා තිබුණාද? අපිට අද තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් ලොකු අලුපාඩුවක් අන්න ඒ ටික නැතුවම. නමුත් අපි අද හිතලා බලන්න ඕනේ. අනිත්‍ය නම් දුකයි. අපි කිලි මේ වචනේ බාරගත්තා. අනිත්‍ය නම් දුක් වෙන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ. අන්න ඒක ලොකු අලුපාඩුවක්. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියනකොට ස්ථිර නැත්නම් දුක් වෙන්නේ කොහොමද? යමක් කියනකොට මේ ලෝකේටයි සියල්ලමයි තියෙන්නේ. ඇස කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අභ්‍යන්තර බාහිර සියල්ලම අනිත්‍ය හැටියට, දුක්ඛ හැටියට, අනාත්ම හැටියට බුදුදහමේ හොඳට මනාව සූත්‍ර වලින් විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකෙන් බැහැර වෙච්ච අභ්‍යන්තර හෝ බාහිර හෝ කිසිවක් නැති බව පැහැදිලිව විග්‍රහ වෙලා තියෙනවා. එහෙනම් මෙතෙන්දී අපි මේ ලෝකේ යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියනකොට අපි කැමති ඒවා තියෙනවා, අපි අකමැති ඒවා තියෙනවා. වැඩි හරියක්ම වැඩිපුරම මේ ලෝකේ තියෙන්නේ අපිට රුස්සන්නේ නැති ඒවා. අපි අකමැති ඒවා. අනේ මේක විනාශ වෙලා ගියා නම් කොච්චර සැනසුමක්ද? මහා කරදරයක් නෙමේ ලෙඩේ. මේ පුද්ගලයාගේ මේ මහා කරදරයක් තියෙන ගමතම පිළිලයක්. මේක ඇති වෙලා ගියා නම් අපිට කරදරයක් නෑ. ඒ වගේ තියෙන අදහසක්. හිතලා බලන්නකො මේක ස්ථිර නැත්නම් දුකද? අය පොඩ්ඩක් හිතුවේ නෑ නේද? මේ ලෝකේ ප්‍රියමනාප ආස්වාද මාත්‍රයක් විතරයි දකින්න හම්බෙන්නේ. ඒ ආස්වාද මාත්‍රයේ කොටු වෙලා තියෙන කුමකද? දුක් ගොඩකට අයිතිවන්නා වූ පාළුවෙච්ච කුණු ගොඩක් මැද්දේ. ඒ කුණු ගොඩ වදාගන්නේ කුණු ගොඩ කරගහගන්නේ මොකටද? අර ආස්වාද මාත්‍රයට රැවටිලා. විනේ දුක් කෙලවරක් නැතිව විඳිනවා, අනිත් අරමුණු වෙනවා. වැඩිපුරම මේ ලෝකේ සත්‍යයට ගෝචර වෙන්නේ අනිත් අරමුණු වලට මූණ දෙන්න. අනිත් අරමුණු වැළඳ ගන්නට. ඒ වැඩි ඇති වෙන්නේ මොකද්ද? ඒවා ස්ථිර නැත්නම් එහෙම ඒකනම් දුකයි කියලා හිතන් දිගමනේ කරන්න බෑ නුවනි. එහෙනම් කොහොමද යමක් ඉතිර නැත්නම් ඒක දුකයි කියන්නේ? මේක විග්‍රහ කරලා තෝරා ගන්න ඕන ප්‍රශ්නය. මූලිකව පළමුව මංගල ධර්මදේශනාවන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පෙන්නවා ඉතාම පැහැදිලිව යම් පිච්ඡං නලබති කම්පි දුක්ඛං කියලා. යමක් කැමති නැද්ද ඒක දුකයි කියලා දුක්ඛාර සත්‍යෙ පෙන්නපු තැන පෙන්නන විදිහටයි. ඉතිර නැත්නම් දුකයි කියන එක පසුව තිබෙන සූත්‍රවලදී අපි භාවිතා කරන්න සිංහල අර්ථය හදාගත්තා මිසක් සූත්‍රාව වැරදි නෑ. කියාපදී තේරුම් ගන්නයි ඕනේ හරියට. එන හරියට විග්‍රහ කරපු දේවල් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය අඩුවක් නැතුව විග්‍රහ කරලා දේශනා කළ උතුම් සූත්‍රයක් මංගල ධර්ම දේශනා බුදු පියාණන් වහන්සේගේ. ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ අනුමැතියෙන් ඒ දේශනා කෙටියෙන් විග්‍රහ කරපු දේශනා විග්‍රහ කර දේශනාචාණ්ඩ සාරිපුත්ත සමන් තක්ෂකෙනේ තව නෑ කියලා බුදුරන් වහන්සේ ප්‍රශංසා කරලා අනුමත කරලා තිබුණා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මාතෘකා දේශනා කළා එකන් වැඩි ඇල පස්සේ ඔන්න ඔය මංගල ධර්ම දේශනාව නැත්නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මුල් කරගෙන සත්‍ය විභංග සූත්‍රය කියලා සූත්‍රයක් විග්‍රහ කළා. මෙන්න මෙතෙන්දී බුදුරන් වහන්සේ දේශනා කරපු ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක පරිදේව දුක් දුමනා සුපායාස ධර්ම යන යමක් වේද ඒවා කැමැතිසේ නැති නිසායි දුක කියලා හිතන් ලස්සන පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. සත්‍ය විභංග සූත්‍රය බලපුවාම හොඳින් තේරුම් ගන්න පුළුවන්. අනේ කැමැති නැත්නම් ඒක දුක නිසා. ওই අර්ථයෙන් අපි ගත්තොත් අපි ධර්මයට විරුද්ධ නැති හොඳින් යථාභූතී ලබා ගන්න පුළුවන් පදයක් ලැබෙනවා. ඉච්ඡසේ නැති නිසා දුකයි. යම් ඉච්ඡං නලබති තම්පි දුක්ඛං කියන අර්ථයෙන් මෙහෙම ගත්තොත් ඉච්ඡසේ නැහැ. ඉච්ඡසේ කියන්නේ කැමැතිසේ නැහැ. අනේ කැමැතිසේ නැති නිසා තමයි ලෝක සත්‍යයන් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේක නම් කිසිම තර්කයක් වාදයක් ඉදිරිපත් කරන්න බෑ. කැමැතිසේ නැති නිසා දුකයි කියන වදනේ ධර්මයේ අර්ථ වෙනස් කරලා කියන්න බෑ. මොකද මූලිකවම ධර්මයේ තුල ඒ මංගල ධර්ම දේශනාව තුළ නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයත් ඒ සූත්‍රයේ පිළිබඳව විග්‍රහ කරන්නා වූ මූලික සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය දැනගැනීමේ පහසුම ක්‍රමයක් තමයි කැමැතිසේ නැති නිසා දුකයි. ජාති ධර්ම මොනවාද? දැන් අපි දකින්න ඕනේ ජාති ධර්ම. අන්න අපි අර ඉස්සෙල්ලා කිව්ව ලෝකයේ තුල තිබුණ ජාති ධර්ම. ඇස ජාති ධර්මයක්, රූපේ ජාති ධර්මයක්, චක්කු විඥානේ ජාති ධර්මයක්, චක්කු සංස්කාරසේ ජාති ධර්මයක්, චක්කු සංපාසජා වේදනාව ජාති ධර්මයක්, කන ජාති ධර්මයක්, සබ්දේ ජාති ධර්මයක්, සෝත විඥානේ ජාති ධර්මයක්, සෝත සංස්පර්ශේ ජාති ධර්මයක්, සෝත සංපස්සජා වේදනාව ජාති ධර්මයක්, නාසයේ ජාති ධර්මයක්, ගන්ධේ ජාති ධර්මයක්, ගාන විඥානේ ජාති ධර්මයක්, ගාන සංපස්සේ ජාති ධර්මයක්, ගාන සංපස්සජා වේදනාව ජාති ධර්මයක්, දිව ජාති ධර්මයක්, සසේ ජාති ධර්මයක්, ජීවා විඥානේ ජාති ධර්මයක්, ජීවා සංස්පර්ශේ ජාති ධර්මයක්, ජීවා සංපස්සජා වේදනාව ජාති ධර්මයක්, කාය ජාති ධර්මයක්, පොත්ථබ්බේවා තේජමින ස්පර්ශය ජාති ධර්මයක්, කාය ඒ වගේම කාය විඥානීය ජාති ධර්මයක්, කාය සංස්පර්ශයේ ජාති ධර්මයක්, කාය සංපස්සජා වේදනාව ජාති ධර්මයක්, මන ජාති ධර්මයක්, ධර්මයෝ ජාති ධර්ම, මනෝ විඥානීය ජාති ධර්මයක්, මනෝ සංස්පර්ශයේ ජාති ධර්මයක්, මනෝ සංපස්සජා වේදනා ජාති ධර්මයක්. මෙන්න මේ කියාපු ටිකට ලෝකෙම කොටු වෙලා ඒ වගේම අපිට අසහනය ගෙන දුන්න දුක් ගෙන දුන්න සෑම සියල්ල කොටුලයි වරයි. යමක් ජාති ධර්ම නම් ඒ සෑම සියල්ලම ජරා ධර්ම. මොකක් නිසාද? උපන්න හැම දෙයකටම ජරාවටපත් වීම උරුමයි. එහෙනම් අන්නේ ජරා ධර්මයක් වෙනවා. ජාති ධර්ම වශයෙන් උපන්න නම් ජරා ධර්මයකුත් ඉපදිලා. ඒ වගේම ව්‍යාධි ධර්මයක්. ඒවා වැහැීමටපත් වෙනවා, වැහැරීමටපත් වෙනවා. එහෙනම් වැහැරීමට හේතු වෙන ව්‍යාධි ධර්මයකුත් ඉපදිලා. හටගත යමක් ඇතනම් ඔය ආකාරයෙන් විපරිණාමයටපත් වෙලා දැනසිලා යනවා. එහෙනම් මරණ ධර්මයකුත් ඒකේ තියෙනවා. එහෙනම් ජාති ධර්ම යමක් ජාති ධර්මද ඒවා ජරා ධර්ම වෙනවා, ව්‍යාධි ධර්ම වෙනවා, මරණ ධර්ම වෙනවා. චන්ද රාගයෙන් ඕවට වැඳිලා ඕව ඇසුරු කරන්න ගියා තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ ධර්මයන් හටගන්නේ. එහෙනම් මෙන්න මේකෙන් අපි දැක ගන්න ඕනේ මූලික වශයෙන් ඉතිර නැත්නම් ඒක දුකයි කියන වචනේ විග්‍රහ කරලා දුකක් හටගන්න හැටි, දුකක් ගොඩනැගෙන හැටි මෙසේ තේරුම් ගන්න. ජාතියේ දුකයි, ජරාව දුකයි, ව්‍යාධියේ දුකයි, මරණයේ දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, කැමති යමක් නොලැබී නම් එයත් දුකයි. කොටින් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා මෙසේ අපිට විග්‍රහ කරලා තේරුම් කරනවා. දැන් මේ ආකාරයෙන් අපි දුක බලාගන්න ගියාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ත්‍රිලක්ෂණේ නම් අබුද්ධෝත්පාද කාලයක කවදාවත් මේ අර්ථ විග්‍රහ වෙන්නේ නැහැ. ලෝකයාට දැනගන්න බැරි නියම අර්ථේ. එහෙම පුළුවන් නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආලෝකේ 15 වෙනි දවසේ නැහැ. අබුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේ නමගේ ආධාරය නැතුව, දහම් විග්‍රහය නැතුව, තේරුම් කර දීම නැතුව යනදුර මේ දහම් තෝරා ගන්න පුළුවන් නම් බුදුරේ 15 වෙනි දවසේ නැහැ නිවන් අවබෝධ කරගන්න. එහෙනම් මෙහි වෙනසක් තියෙනවද? අදුව මොකද්ද? හොයලා බලන්න ඕනේ. කලින් කාලේ ලෞකික ආර්ථික ගුණ නැගෙනවා, අර්ථ වැහිලා යනවා, පදි ඉතුරු වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා 15 වෙලා අර්ථවත් විග්‍රහ කළ දුන්නාම නැවතත් අර්ථයේ විද්‍යාමාන වෙනවා. අර්ථය තුළින් යථාබෝධය ලබා ගන්නවා. මෙන්න මේ ආකාරයේ සාසනය මතුවෙන කාලය යටපත් වෙන කාලයක් ලෝකේ කලින් කල හැදින්න ක්‍රමීටයි. එහෙනම් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ මෙන්න මේ කියන ආකාරයෙන් අනිත්‍ය ධර්මය කියන්නේ මොකද්ද කියලා යථාර්ථයෙන් වටහා ගන්න ඕනේ, යථාර්ථවත් වටහා ගන්න ඕනේ. කැමැතිසේ පැවැත්මක් නැති වෙන්නේ කුමක් නිසාද? හටගත්ත හැම දෙයක්ම විපරිණාමයටපත් වෙලා වෙනතිලා යනකොට ඒකේ ලෝක ධර්මතාවයේ එබඳු ලෝක ධර්මතාවයකට පිය කරලා ඒ තිබෙන පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. ඒ මතුවෙන පිය ස්වභාවයේ මధుර ස්වභාවයේ පිය කරලා අනේ මේ මෙසේ පවතිවා, මා කැමැතිසේ පවතිවා, මේ වෙනස් නොවේවා, මේ මෙසේ පවතිවා කියලා අපි හිතුවට ඒක අපේ මුලා හිතවිල්ලක් පමණයි. ඒ කාරණේ සිද්ධ වෙන්නේ අපේ ත්‍රිවිධ කනුව නෙමෙයි, අපි හිතපු හැටියට නෙමෙයි, අපිට ඕන හැටියට නෙමෙයි. අන්නේ ධර්මතාවයේ පරිදි මොකද්ද? මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙලා වෙනසෙනවා හටගත්ත හැම එකක්ම. මෙන්න මේකයි ඒක ධර්මතාවයේ අනාදී පටන් හටගෙන සදාතනිකව පවතින කිසිම දෙයක් මේ ලෝකයයි කියන සම්මතිය ගොඩනැගිට ලෝකයේ තුල පෙන්වන්න බෑ, ඔප්පු කරන්න බෑ. මෙන්න මේ ආකාරයෙන් ලෝකයේ පිළිබඳව තේරුම් අරගන්න ඕනේ. එබඳු වන්නා ස්වභාවයක් ඇති ලෝකයක් තුළ අපි කැමැතිසේ බලාපොරොත්තු වෙන නම් යමක් පවත් ගන්නට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අන්නේ නිසා කැමැතිසේ පවතින නැති ලෝකයක් නේද මේ තියෙන්නේ කියලා දැනගත්තාට පස්සේ එබඳු ලෝකයක් තුළ නැවත කැමැතිසේ පවත්න යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ මුලා අදහස අත්හැරලා ගිහිල්ලා පළමුවම ලෝකයේ අත්හැරීමෙන් නොවැළැමී මිදීමෙන් ලබන සැනසීම තියෙන පැත්තට නැඹුරු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අනිත්‍ය කියන වචනේ තෝරාගත්තාම අපිට පුළුවන් වෙනවා පළවෙනි අවස්ථාවේදී දහම් මගට නැඹුරු වෙන්න හරියට. ඉතින් මේ අවස්ථාවේදී අපි ඊළඟ බලාපොරොත්තු වෙනවා එකින් එක මේ ත්‍රිලක්ෂණ විග්‍රහ කරලා මූලික ධර්මාභෝධය ලබා දෙන්න භාවනා පටන් ගන්න පස්සේ සමති ඒ වගේම සමති ඒ වගේම ඒ ධර්ම බලන්න පසුව ඒ ටික බලා ගැනීමට පළමුව ඒ ආකාරයෙන් කටයුතු කරගන්න ඉදිරි අවස්ථාවේදී බලාපොරොත්තු වෙනා මේ පින්නද දෙකින් එක විග්‍රහ කරලා දෙන්න සෑම සිවිදිනාට යහපතක් වේවා.